भगवतो अरहतो सम्मा सम्बुद्धस्स।
बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं
गच्छामि,
द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि,
द्वितीयमपि धम्मं शरणं गच्छामि,
द्वितीयमपि संघं शरणं गच्छामि,
द्वितीयमपि संघं शरणं गच्छामि,
तृतीयमपि बुद्धं शरणं गच्छामि,
तृतीयमपि बुद्धं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि,
पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि,
अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि,
अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि,
कामेषु मिथ्याचारा वीरमणी सिक्खापदं समादियामि,
कामेषु मिथ्याचारा वीरमणी
सिक्खापदं समादियामि, हिंसावादा वीरमणी सिक्खापदं समादियामि,
हिंसावादा वीरमणी सिक्खापदं
सुरामीरय मज्जपमादट्टाना वीरमणी सिक्खापदं समादियामि, मेति शरणसहितवु पञ्चशील समादानय,
पञ्चशील समादानय,
मार्गफल निबन्धनपिनिसम,
मार्गफल निबन्धनपिनिसम,
हेतु वा समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्वे मुक्तदं, धम्मस्सवनकालो अयं वदन्ता, धम्मस्सवनकालो अयं वदन्ता, धम्मस्सवनकालो अयं वदन्ता, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। गौरवनीय අපේ හැමදෙරුවන් වහන්සේලාගෙන් පළමු කොට අවසරයි. සදහවත් ගුණ බර කාරුණික පින්වත්නි, අද මේ සෑම යාමේ සිට පරිදි තුලෝකාතුලෝ ත්‍රිබුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝක විදූ ආදී අනන්ත ගුණ සමුදායන් සිහි කරගෙන මෙනෙහි කරගෙන උන්වහන්සේ උදෙසාම මල් පහන් සඳ දුන් සිසිල් පෙන් විහෙත් ගිලන් පස පූජාවන් පිළියෙල කරලා ගෞරවණීය සිටින් සදහ සිටින් අත්පස තබා තැන්පත් කරන්නට ලැබුණා. ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් සම්බුදු ගුණ විසී පූජා කරන මේ මොහොතේ අද දාපි පළමු කොට තුන්ලොවක් සනසූ ලෝතුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්ලොවට අමා ශාන්තියක් වැඩි වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවී සැනසුණු ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා දහසින් තුනුවන් ගුණ වන්දනා කරන්න හත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් ලෝතුරු අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ එදා සරණ යන සුවාගෙන ගොස් පිහිට වූවාක් මෙන් රජමැදුරෙන් සිටුමැදුරෙන් දුගී කලින් හැමතැනින් ලැබුණු දේ සමසිතින් සමමෙතින් පිළිගත්තාක් මෙන් මට දානුකම්පා කොට මා කෙරෙහි ද කරුණාවෙන් මේ දානය ඉවසාව දාරත්වා පිළිගනිත්වා. මේ සියලු පූජාවන්ගේ උත්තම සම්බුදු ගුණ විසීම පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. මින් උපදන කුසල පුණ්‍ය සම්පත්තියද උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනාතුරු දිරෝ සාන්ති රකවරණය නිදුක් නිරෝගී භාවයේ සත්පුරුෂ ඇසුර පිණිස හේතු වේවා යන අදහස ඇතිව අත්පස තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුන් බෙහෙත් ගිලන් පස පූජාවන් පූජා වේවා, පූජා වේවා යන අදහසින් සාදු කියලා පූජා පවත්වනවා. සියලු තැන්නේ පිහිටියා වූ ශාරීරික උද්දේශක පාරිභෝගික වූ ත්‍රිවිධ දෛත්‍ය රාජාණන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවා යන අදහසින් සාදු කියලා සතර පුරා දැන නොදැන සිටුණා වූ සියලු අරදට සියලු ප්‍රමාද දෝෂයෙන්ට උතුම් බුදුරුවනි, උතුම් සදහම් රුවනි, උතුම් මහ සංඝරුවනි මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියන සාදු කියලා පින්වා. සදහවත් සංසාර දුකින් ඈතර වීමට කැමති මුල බර කාරණික පින්වත්නි, සද්ධර්මයෙන් ලබන පිහිට පිළිසරණ සොයාගෙන සසර ගමනේ අපි බොහෝ වාරයක් උත්සාහවත් වෙන්නට මහන්සි ගන්නට ඇති. ලෞතරා බුදුවරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවකයන් වහන්සේලා වොන්තරන් මුණ ගැහෙන්නත් ඇති. ඒත් අපට තවමත් ඒ සසර දුක්ගෙවාලන නිවාලන ධර්මය අවබෝධ කරගන්න නොහැකි වුණා. ඒත් අදාද මේ ජීවිතේවත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීවත් ඒ සද්ධර්මය අවබෝධ කරගෙන මෙතෙක් කලක් සසර පුරා හිලු ලේට කඳුලට නිමාවක් තබා ගැනීමයි අපි හැම දිනාගෙම ඒකායන අරමුණ විය යුත්තේ. ඒ අරමුණ ඇතුවම වෙන්නට ඕන දහසක් බාධක මැදේ නමුත් මග දුර කතර ගිවාගෙන මෙහෙම සතියකම බදාදා සිකුරාදා දිනවල මේ පුණ්‍යස්ථානයට එකතු වෙලා ධර්ම ශ්‍රවණයට සැරසෙන්නේ. අදත් අපි දැන් සති ගණනාවක් මුළුල්ලේ පිළිවෙලින් අපි හඳුනා ගනිමින් වටහා ගනිමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට උත්සාහ කළා. ධර්මය ශ්‍රවණය කරනකොට ඒකේ අවස්ථා තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි හොඳින් අහන්න ඕන. අහලා අසා දැනගත යුතු දේ දැනගන්න ඕන. සෝතාව ධානේ පඤ්ඤා සුතමේ ඥාන. ඇසීමෙන් ඇති කරගත් දැනුම නුවණට කියනවා සුතමේ ඥානය කියලා. ඊළඟට සුතමේ ඥානය අසා දැනගත් දේ සිතින් පරිවිතර්ක කරමින් මෙනෙහි කරමින් අර්ථ පරීක්ෂා කරන්න ඕන. අර්ථං උපපරික්ඛති කියලා කියනවා. අර්ථය පරීක්ෂා කරන්න. ඒ අහගත්ත ධර්මයේ අර්ථය තමන්ගේ ජීවිතය තුළින් දකින්න ඕන. තමන්ගේ ජීවිතයට සැසඳෙන්නට ඕන, ගැලපෙන්නට ඕන. අත්ථමඤ්ඤාය කියලා කියනවා එතකොට. ඒ ඇති කරගන්න නුවණට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. සුතමය ප්‍රඥාවෙන් චින්තාමය ප්‍රඥාවට තමන්ගේ අත්දැකීමක් බවට තමන් තුළින් යම් වර්ථයක් දකින තැනට ඒක වැඩි දියුණු කරගත්තා. ඊළඟට තව දුරටත් ඒ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂයේ දක්වා වඩනවා, දියුණු කරනවා. ඒකට කියනවා භාවනාමය ඥානය. සුතමය, චින්තාමය, භාවනාමය මෙන්න මේ අංග තුන සම්පූර්ණ වෙනකොටයි මේ සසර ගමනේ නිමාව සිද්ධ වෙන්නේ. අහ දැනගත්තට ඒක ප්‍රමාණවත් නැහැ. ඒක එහාට ගෙන යන්න ඕන. අහපු දේ අනුව අහපු දේවල් ටික තමන්ගේ ජීවිතයට සසඳන්න, ගලපන්න, එකතු කරගන්න, ජීවිතයේ තුලින් මේ ධර්ම දකින්න මහන්සි ගන්නවා. ඊළඟට ඒ ටික වැඩි දුරට අවබෝධය සඳහා, ප්‍රත්‍යක්ෂතාවය සඳහා වඩන්නට ඕන භාවනාමය වශයෙන්. මේ වැඩ පිළිවෙල අපි හැම දිනා තුළම තිබෙන්න ඕන, පවතින්න ඕන, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඉලක්කය කරා යන්නට නම් ඒ ගැනත් මතකයේ තබාගෙන අපි කතා කරගෙන ආපු අනුපිළිවෙල අනුව අපිට තවත් තියෙන්නේ බොහෝ වෙලාවක් කතා කරන්න. දුකටයි අපි ඇලුම් කරන්නේ, දුකටයි අපි කැමති වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නෑ අපි ඇලුම් කළේ, අපි ප්‍රිය කළේ, අපි ආදරය කළේ, අපි සෙනෙහස දැක්වලා තියෙන්නේ දුකටයි කියලා. පළවෙනි තියා දැක්කේ පළඟැටි ඇලුම් කළ තැන කොතැනද කියලා. ඒ බියකරු බව, එයින් ඇතිවන දුරු විපාක ගැන පළඟැටියට පිරුණේ නෑ. ඒ වගේ අපිත් ඇලුම් කරන තැන, ප්‍රිය කරන තැන, තණ්හාවෙන් අල්ලගත් තැන යථාර්ථය අපි දන්නේ නැහැ. එනිසා අපි දැඩි කොට අල්වාගෙන ඉන්නවා. එනිසාම ගිනිදැල්ලට ඇලුම් කළ පළඟැටි යට වුණු අත්දැකීමම අපට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී අනන්ත දුක් ගැනට සසර පුරාවට උපදවා දී ඇති බව අපි දැනගත්ත කතා කළා. දැන් අපට ඒ ගැන තව බොහෝ දේ කතා කරන්නට ඇතත් අද අපි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කුමකටද රැවටිලා තියෙන්නේ? කුමකටද මුලා වෙලා තියෙන්නේ? කුමක්ද අපි සැපයි, සොඳුරුයි, ප්‍රියයි, මනාපයි, මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියලා අල්ලාගත්ත? එහෙත් ඒ බලාපොරොත්තු ආකාරයෙන් සඳුරු නොවන, ප්‍රිය නොවන, මధుර නොවන, සැප නොවන බලාපොරොත්තු කැමති දෙයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයම දායාද කොට දෙන, උපදවා දෙන ඒ ධර්මතාවය මොනවාද? අපි කතා කළා අපි තණ්හාවෙන් උපාදාන කරගත්ත ස්කන්ධ පහක් පිළිබඳව අහලා තියෙනවා, කියවලා තියෙනවා. පංචස්කන්ධ, ඒ පංච උපාදානස්කන්ධය ඛතමේ පංච උපාදානස්කන්ධෝ රූප උපාදාන කන්දෝ, වේදන උපාදාන කන්දෝ, සංඤුපාදාන කන්දෝ, සංඛාර උපාදාන කන්දෝ, විඤ්ඤාණ උපාදාන කන්දෝ. රූප උපාදාන ස්කන්ධය, වේදන උපාදාන ස්කන්ධය, සංඤා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය. මේ ස්කන්ධ කියලා කියන්නේ රාශියක් කියන, සමූහයක් කියන, ගොඩක් කියන අර්ථේ. අපි අග්ගේ කන්දෝ, ගිනි කඳක් ගැන කතා කරනකොට උදකක් කන්දෝ. ඒ කන්ද කියන වචනේ ගොඩක්, සමූහයක්, රසක් කියන අර්ථය ගෙනෙනවා. මෙතන රූප සමූහය, රූප ගොඩ, රූප රස එකතු කරලා කියනවා රූපස්කන්ධය කියලා. වේදනා සමූහයට කියනවා වේදනා ස්කන්ධය කියලා. සංඥා සමූහයට කියනවා සංඥා ස්කන්ධය. සංඛාර සමූහයට කියනවා සංඛාර ස්කන්ධය කියලා. විඥාන සමූහයට කියනවා විඥාන ස්කන්ධය කියලා. එතකොට මේ ස්කන්ධ කියනකොට අපි මතක තියාගන්න ඕන, අමතක නොකොට එයින් කියවෙන්නේ රාශිය, සමූහයක් පිළිබඳවයි. දැන් අපි හොයලා බලන්න ඕන අපි ඇලුම් කළ රූපේ මොකක්ද කියලා. හැබැයි අපි ඇලුම් කළ තැනයි මේ කියවන තැනයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි ඇලුම් කරලා තියෙන්නේ නෝනට. අපි ඇලුම් කරලා තියෙන්නේ මහත්තයාට. අපි ඇලුම් කරලා තියෙන්නේ දුවට, පුතාට, දේපලට. අපි ඇලුම් කරලා තියෙන්නේ මවට, පියාට, සහෝදරයට, සහෝදරියට. අපි රූපවලට ඇලුම් කරලත් නෑ, වේදනාවට ඇලුම් කරලත් නෑ, සංඥාවට ඇලුම් කරලත් නෑ, සංඛාරයට ඇලුම් කරලත් නෑ, විඥාණයට ඇලුම් කරලත් නෑ. අපට හමු වෙලා තියෙන්නේ එහෙමයි. අපට දුවෙක් පුතෙක්, ස්වාමියෙක් බිරිඳක්, අම්මෙක් තාත්තෙක්, සංරිදී ආභරණ මුතුමැණික් දේපල යාන වාහන ගේ දොර වතු පිටි හමු වුණා මිසක් අපි ස්කන්ධ පහකට ඇලුම් කළ බව, ප්‍රිය කරන බව, තණ්හාවෙන් උපාදාන කොට ඇති බව අපි දන්නේ නැහැ. දැන් අපි සම්මතය තුළ මේ මොන නමකින් තණ්හාවෙන් ඇලුම් කරලා තිබුණා ඒ හැම දෙයකම යථාර්ථය පිළිබඳවයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පහ පිළිබඳව පැහැදිලි කරගන්න කොට අපට කියවෙන්නේ මොකක්ද රූපය කියලා කියන්නේ? රූපස්කන්ධය කියලා කියනකොට ඒක මහා ගැඹුරු විෂයක්. තත්ත කතම රූපස්කන්ධෝ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා තදේ කජ්ජං අபிසංවේහිත්වා අபிසංකිතිත්වා ඉදං උච්චති රූපං. ඔය එක තැනක විස්තර වෙන හැටි සමස්තය පිළිබඳව ඊට වඩා සරලව පැහැදිලි කරන තැන චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. එතකොට රූප කියන වචනේ කොටස් දෙකක් තියෙනවා, මහා භූත රූපහ උපාදාය රූප කියන. දැන් අපි කතා කරලා බැලුවොත්, අපි හිතලා බැලුවොත් අපි කවුරුවත් මහා භූතයන්ටවත් උපාදාය රූපයන්ටවත් ඇලුම් කරලා නැහැ, ආදරය කළා නැහැ. අපි ඇලුම් කරලා තියෙන්නේ පුද්ගල භාවයෙන්, වස්තු වශයෙන් යමක් දෙයක් හැටියට. ඒත් අපට සම්මුතියේ පුද්ගලයේ හැටියට යමක් දෙයක් හැටියට හමු වෙච්ච තැන රූපේ යන කුමක්දයි බෙදා විමසා බලන කල්හි ඒ පුද්ගල වශයෙන්, වස්තු වශයෙන් හමු වෙච්ච දේ ඒ පුද්ගල වශයෙන් විශේෂයෙන් හමු වෙච්ච දේ කුමක්ද කියලා හොයනකොට එය බෙදෙනවා කොටස් පහකට. අපි දුවේ පුතේ, සාමියා, බිරිඳ, මව, පියා කියලා දකින තැන පුද්ගල භාවයෙන් ඒ විමසීමකට ලක් කරනකොට එතන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කොටස් පහකට වෙන් කරගන්න වෙනවා, වෙන් වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ස්කන්ධ ලක්ෂණය අනුව ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය අනුව රූපස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයන්ගේ ලක්ෂණ. වේදනාස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් රූපස්කන්ධයේ සංඥා සංකාර විඥානයන්ගේ ලක්ෂණ. සංඥාස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත් ස්කන්ධයන්ගේ ලක්ෂණ. සංකාරස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත් ස්කන්ධ හතර. විඥානස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත් ස්කන්ධ හතර. එකිනෙකට වෙනස්. මේ වෙනස් වූ ධර්මතා පහක් එකතු වෙච්ච තැන තමයි අපට සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට යම කමුණානම් හමු වී ඇත්තේ. ඒ අනුව ඒ අපට හමු වෙච්ච සත්ව පුද්ගල භාවයෙන් හසු වෙච්ච දෙය විශේෂයෙන් අපට බෙදා දක්වන්න පුළුවන්කම තියෙන පළමු කොටස් දෙකකට. ඒකට කියනවා නාම රූප කියලා. නාම රූප. නාම කියන කොටස නැවත බෙදෙනවා කොටස් හතරකට. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ හතර කොටසකට බෙදෙනවා. ඒක කෙටි කොට දක්වනවා නම් එතන තියෙන්නේ චිත්ත චෛතසික. විඥාන කියන තැනින් කියවෙනවා චිත්ත. වේදනා, සංඥා, සංඛාර කියන මේ තුනම චෛතසික. චෛතසික කියලා කියන්නේ සිතුවිලි. සිතේ හටගන්න ගති වලට කියනවා චෛතසික. නාම ධර්මයන්ගෙන් කියවෙන්නේ එතකොට චිත්ත චෛතසික කියන කොටස් ටික. ඒ චිත්ත චෛතසික කොටස් ටික හැරෙනකොට ඊළඟට තියෙන්නේ රූප. රූප කොටස් දෙකකට බෙදෙනවා. සතර මහා ධාතු රූපහා උපාදාය රූප. ඒක ගැඹුරු විෂයක්. අපි ඉච්චර ගැඹුරට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව තවත් විසින් හොයා බැලිය යුතුයි මේ විෂයන් පිළිබඳව. සතර මහා ධාතුව කියලා කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරට. භූත. භූත කියලා කියනවා සතර මහා භූත කියලා කියනවා මේ හතරට. භූතය කියලා කියනකොට අපිට යම් අදහසක් එනවා නොපෙනෙන. අදෘශ්‍යමානයි. ඒවන කාට හරි ආරූඪ වුණොත් එයා ශක්තිමත් කෙනෙක්, එයා දඟලන, සොලවන, වේවුලන කෙනෙක්. භූත කියන අවස්ථාව අදෘශ්‍යමානයි. හැබැයි අදෘශ්‍යමාන ඇහැට නොපෙනෙන ඒ ධාතු කොටස් එකතු වෙච්ච තැන තමයි මුළු ලෝකය, විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි හඳුනා ගන්නට ඕන ධාතු කියන තැනින් පඨවි තද ස්වභාවය. ඒක තද ස්වභාවය. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය. වායෝ කියන්නේ පිම්බෙන, හැකිලෙන ස්වභාවය. තවදුරටත් ඒක පැහැදිලි කළොත් තද බවත් මෘදු බවත් දෙකම පටවි ස්වභාවය. වැగిරෙන, පැතිරෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය ආපෝ. සීත උණුසුම් දෙකම වාය තේජෝ. පිම්බෙන, හැකිලෙන ස්වභාවය වායු. මේ ධාතු හතර එකතු වෙලා තමයි යමක් ලෝක නිර්මාණය වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන්නේ වායු. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඒ වගේම මූල ධාතු. හැබැයි මේ මූල ධාතු යම් පරිමාවක් තුළ එකතු වුණ අපට ඇහැට පෙනෙන දෙයක් නිර්මාණය වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වුණාම අපට ලුණු කැටයක් හැදෙනවා. හයිඩ්‍රජන්, ඔක්සිජන් එකතු වුණාම වතුර බිඳුවක් හැදෙනවා. දැන් පේනවා ඉස්සෙල්ලා පෙවුනේ. අන්න මේ ධාතුව රාශි වෙච්ච තැන, එකතු වෙච්ච තැන ද්‍රව්‍ය යමක් නිර්මාණය වෙනවා. විශේෂත්වයක් තියෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ. මේ ධාතු හතර එකතු වෙනකොට පෙර නොතිබුණු මේ ධාතු හතරටම අයිති නැති මේ ධාතු හතරම නොතිබුණු අලුත් දෙයක් හට ගන්නවා. අන්නේ හට ගන්න අලුත් දේවල් වලට කියනවා උපාදාය රූප කියලා. දැන් අපි සුදු පාටයි කළු පාටයි මිශ්‍ර කළොත් සුදු පාටෙත් නැති කළු පාටෙත් නැති මේ දෙකේම නොතිබුණු අලුත් පැහැයක් හට ගන්නවා අලුත් පැහැයක්. දැන් අලුත් පැහැයේ සුදු පාට තිබුණෙත් නැහැ කළු පාට තිබුණෙත් නැහැ. හැබැයි මේ දෙක එකතු වුණාම අලුත් පැහැයක් හටගත්ත අලුත් පැහැය. අන්න ඒ වගේ මේ ධාතුව යම් යම් ප්‍රමාණයන්ගෙන් රාශි වෙනවද එකතු වෙනවද ඒ එකතු වෙන තැන පෙර නොතිබුණු සතර මහා ධාතුවට අයිති නැති සතර මහා ධාතුවේම නොතිබුණු අලු ධර්මතා හතර එතනට එකතු වෙනවා. ඒවට කියන උපාදාය රූප කියලා. ඒ හතර විතරක් නෙමෙයි උපාදාය තවත් උපාදාය රූප තියෙනවා ඉගෙන ගන්න අපිට. විශේෂයෙන් ගත්තාම මෙන්න මේ ධාතු හතර එකතු වෙනකොට හට ගන්නවා වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒවා පඨවි ධාතුවේවත්, තාපෝ ධාතුවේවත්, තේජෝ ධාතුවේවත්, වායු ධාතුවේවත් තිබුණේ නැහැ. ඒ වෙන්නේ. හැබැයි මේ ධාතු හතර එකතු වෙනකොට පෙර නොතිබීම අලුතෙන්ම හට ගන්නවා. මේ ධාතු හතර පඨවි ධාතෝ තේජෝ වායු ධාතු හතර යම් ප්‍රමාණයක් එකතුවක් වෙනවා නම් ඒ එකතු වෙන හැම තැනකම පෙනෙන වර්ණයක් හට ගන්නවා. ඒ වගේම නාසයට දැනෙන ගන්ධයක් ඇති වෙනවා. දිවට දැනෙන රසයක්. ඒ වගේ යම් ඕජාමය ගුණයක් පහළ වෙනවා. දැන් අපි ගත්තොත් අපි රසායනික වර්ග කීපයක් එකතු කළොත් ඒ රසායනික වර්ගවල නොතිබුණු වර්ණයක් හටගන්න ඕන එකතු කිරීම තුළ. පෙර නොතිබුණු ගන්ධයක් හටගන්න රසයක් හට ගන්නවා. ඒ වගේම යම් ඕජාමය ගුණයක්. ඒක අගුණයක් වෙන්න පුළුවන්, ගුණාත්මක බවක් වෙන්න පුළුවන්. විසක් වෙන්න පුළුවන්, ඖෂධයක් වෙන්න පුළුවන්. කිසියම් ගුණාත්මක බවක් හට ගන්නවා. මෙන්න මේ කියන ආකාරයෙන් ධාතුව ධාතුව නිසා උපදින රූප එකතු කරලා තියෙනවා රූපස්කන්ධ කියලා. දැන් මෙන්න මේ රූපයේ සියුම්ම අවස්ථාවට කියනවා රූප කලාපයක් කියලා. රූප කලාපයක් කියනවා. ඒ රූප කලාපයක් ගත්තාම අවම වශයෙන් කොටස් 8ක් තියෙනවා. උපරිම වශයෙන් කොටස් 10ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මෙන්න මේ 8ට කියනවා සුද්ධාෂ්ටක රූප කියලා. ඒකාන්තයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකතු වෙනකොටම කවුරුවත් කරනවා නෙමෙයි කාගේවත් කැමැත්තට වෙනවා නෙමෙයි ස්වභාවයෙන් ධර්මතාවය මේ හතරක් එකට එතනම උපදිනවා. අන්න ඒ යටට කියනවා සුද්ධාෂ්ටක කියලා. ඊළඟට ඕකට තව එකතු වෙනවා සමහර තැන්වල ජීවිතේන්ද්‍රය රූප, හදේ රූප ආදී වශයෙන් ගත්තහම දැන් අපි ප්‍රතිසන්දි අවස්ථාව ගත්තොත් පුංචි කලලයක අවම වශයෙන් රූප කලාප තුනක් තියෙනවා. භාව රූප යතිනවා. ඊළඟට වස්තු රූපය. එතන කියනවා කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. කාය දසකයක් තියෙනවා, භාව දසකයක් තියෙනවා, වස්තු දසකයක් තියෙනවා. අර සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි, ජීවිතේන්ද්‍රය රූපයයි ඒකත් උපාදාය රූපයක්. හදේ වස්තු රූපයයි එකතු වුණාම 10යි. සුද්ධාෂ්ටකය ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූප හෝ පුරුෂ භාව රූප කියන පුංචි කලලයක තියෙන අවස්ථාව. එතකොට කියනවා භව දසක කියලා. මේ ආදී වශයෙන් පුංචි කලලයක පවා අවම වශයෙන් මේ දසක කලාප තුනක් පිළිදෙනවා. උපරිමයෙන් 10යි. ඊට වඩා එකතු වෙන්නේ අවමයෙන් 8යි. ඒ සුද්ධාෂ්ටකය එහෙම නැත්නම් රූප කලාපයක් හිතේට ගන්නකොට ඒ රූප කලාපයක් හැදෙන්නේ අටවියාපෝ තේජෝ වායු වන්න ගන්ධ රස පෝජා කියන මේ හටේ එකතු. අපි මතක තියාගන්න ඕන රූප කලාපයක් තියෙනකොට අවම වශයෙන් මෙන්න මේ අෂ්ටක සුද්ධාෂ්ටක රූපය ගන්න. උපරිමයෙන් රූප කලාපයක මෙපමණයි පවතින්න පුළුවන් 8ක් 10ක් අතර ගන්න. 9ක් පවතින අවස්ථාවක් තියෙනවා. ඒ අපි රූප අරූප අසඤ්ඤ ආදී භවයන් අනුව සසඳල බලනකොට ගලපල බලනකොට. මොකද විඥාන පත්‍යා නාම රූපං කියනකොට අපිට පුරුදුයි මේ පාඩය. නමුත් අපිට ගන්න වෙනවා විඥාන පත්‍යා නාම විඥාන පත්‍යා රූප විඥාන පත්‍යා නාම රූප විඥාන ප්‍රත්‍යයෙන් අසඤ්ඤතලයේ රූප හට ගන්නෑ නාමයේ විතරයි මේ අරූප භවයේ නාම රූප හට ගන්නෑ ප්‍රතිසන්දියට මේ රූප නැති නිසා විඥාන ප්‍රත්‍යයෙන් නාම අසඤ්ඤතලයේ නාම හට ගන්නෑ රූප විතරයි විඥාන පත්‍ය රූප රූපී රක්ම ලෝක 15 දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකේ 4 ආපාය පංචෝකාල් එතන නාම රූප දෙක තියෙන විඥාන පත්‍ය නාම රූප. එතකොට කොහොමාරි අපි තේරුම් අරගෙන තියෙන්න ඕන රූප කලාපයක් කියලා කියනකොට මෙන්න මේ කියන විදිහේ ධාතු රූපය හා උපාදාය රූපය එකතුයෙන් හටගත්තද අපි ලෝකයේ තුල දකින්නවා වෙන්න පුළුවන් මහා විශාල කඳු පර්වත වැනි දේ. මිනිස් ස්වභාවයෙන්, සත්ව ස්වභාවයෙන්, ගේ දොර ඉඩ කඩන් වතු පිටි ව්‍යාපාර ගහ කොළ සතා සිව්පා වැටියට අපි දකින්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ හැම නිර්මාණයක්ම අපි සොයා විමසා බැලුවොත් ඒ හැම නිර්මාණයක්ම මහා ලොකු භෞතික වස්තුන් පවා නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ පුංචි පුංචි රූප කලාප සමූහයකින් රාශියක්. දැන් අපේ පියවි ඇසට අපේ ඇහැට මේ වෙන් වෙන්ව තියෙන රූප කලාප පේන්නේ නැහැ. අපට තේරෙන්නේ මේ ටික එකතු කරලා පෙන්වන ලෙන්ස් එකක් අපට තියෙනවා. වෙන් වෙන් වෙච්ච රූප කලාප ටික එකිනෙකට සම්බන්ධයක් නැති රූප කලාප අපට පේන්නේ නැහැ වෙන් වෙන්ව තියෙනවා. අපට මේ ඔක්කොම ටික එකතු කරලා එක්කෙනෙක්ව තමයි පෙන්වලා තියෙන්නේ. මේක තමයි අපේ රැවටීමට තියෙන ප්‍රධානම සාධකයේ රූපේ පිළිබඳව ගත්තාම. ඒක මෙලා බලන්න ඕන. අපි විද්‍යාත්මක ගවේෂණයක් කළොත් අපි රූපය ගත්තාම ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා තියෙන දෙකක්. අජ්ජත්තම්වා බහිද්දාර. ආධ්‍යාත්මික රූප තියෙනවා බාහිර රූප තියෙනවා. ආධ්‍යාත්මික රූපේ මම මගේ. බාහිර රූපේ අනුන්ගේ. අපි බෙදාගෙන තියෙනවා. අපි බැලුවොත් මම මගේ කියලා ගත්ත මේ කය අපි හිතමු අපි විද්‍යාත්මක පරීක්ෂණයක් කළොත් විශ්ලේෂණයක් කළොත් විද්‍යාගාරයක් තුල මේ ශරීරය සියුම් සියුම් සියුම්ව කඩාලා කඩාගෙන කඩාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් අපි හිතමු අපි දන්න විද්‍යාව තුල අවසානයට යන්න පුළුවන් කියලා පරමාණු දක්වා මේ මම කියන ශරීරය කොටස් කරලා බෙදාගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත් අවසන් වෙනවා පරමාණුව කියන තැනින් අපි හිතමු අවසන් කියලා පරමාණු. එතකොට අපි බාහිරයි කියලා කතා කරන සජීවී හෝ අජීවී කොමක් හෝ රූපයක් අරගෙන අපි ඒ විශ්ලේෂණයම කළොත් එතන හමු වෙන්නේ පරමාණුමය. පරමාණුව කියන ස්වභාවය ගත්තාම ඒක මමයි අනුන්ය කියලා බෙදන්න බෑ. එතකොට අපි දන්න විද්‍යාව තුළ අපිට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය තුළ ධාතු කියන වචනය පැහැදිලි නම් අපි හිතමු පරමාණුව කියන තැනින් ගත්තොත් මේ ශරීර සංයුතියේ කුඩාම අංශුව අපි කිව්වොත් පරමාණුව කියලා. එතකොට මේ මුළු ශරීරය තුළම තියෙන මොනවද? පරමාණු සමූහය. පරමාණු සමූහය. වෙන කිසි දෙයක් නෑ, පරමාණු සමූහයක් තියෙන. මේ පරමාණුව ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදන්නත් බෑ. බාහිරේ යම් භෞතික වස්තුවක් අපි විමර්ශනය කළත් අපට හමු වෙන්නේ පරමාණුව. ඒ පරමාණුවේ ආධ්‍යාත්මික ගත්ත පරමාණුවේ වෙනසක් නෑ, පරමාණුව පරමාණුවමයි. එතනක් තියෙන්නේ පරමාණුව, මෙතනක් තියෙන්නේ පරමාණුව. එතනක් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු රාශිය, මෙතන තියෙන්නේ පරමාණු රාශිය. දැන් මේ පරමාණු රාශිය නම අර පරමාණු රාශිය අනු දෙය යම. හැබැයි මූල ධාතු වශයෙන් ගත්තාම එතනත් මෙතනත් තියෙන්නේ එකම දේ පරමාණු. ඒ පරමාණුවත් මේ පරමාණුවත් දෙකම පරමාණු. පරමාණුව මමවත් මගේවත් අනුන්වත් නෙවෙයි. සත්වයේ පුද්ගලයෙකුත් නෙවෙයි පරමාණුව කියන එක. එතකොට දැන් මේ පරමාණු රාශියක් එකතු වෙච්ච තැන ධාමට අනුව ධාතු රාශියක්. එහෙම නැත්නම් රූප කලාප රාශියක්. ඔය පරමාණුව කියන තැන අපි උපකල්පනය කරමු අර සුද්ධාෂ්ටකය රූප කලාපයක් ඇටියෙට. විද්‍යාව තුළ පරමාණුව කියලා හඳුන්වන තැන රූප කලාප රාශියක් එකක් නෙමෙයි. මුත් අපි උපකල්පනය කරගනිමු සුද්ධාෂ්ටක රූප කලාපයක් කියලා පරමාණුව කියලා කියන්නේ. එතකොට මේ බඳු පරමාණු රාශියක් මේ ශරීරයේ රූපය කියලා කියන්නේ. දැන් මූල ස්වභාවයට ගියාම එතන සත්ව බව, පුද්ගල බව, ආත්ම බව නැහැ. ස්වභාවික විශ්ව සාධාරණ ධර්මතාවයක් තියෙනවා. විශ්ව සාධාරණ ධර්මතාවයකින් යුක්ත මූල ධාතු රාශියක් එකතු වෙච්ච තැන අපට නොතිබුණු දෙයක් හමු වෙනවා. නොතිබුණු දෙයක් හමු වෙනවා. තිබෙන යථාර්ථයේ පරමාර්ථයේ වැහෙනවා. අර පරමාණු එකිනෙකට සම්බන්ධ නැති එකිනෙකට ආත්මීය නොවුණු වෙන්වෙන්ව පවතින පරමාණු ස්වභාවයේ රාශිය අපට පේනවා. සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් මම අදිවසි පවතින ස්වභාවයයි පෙනෙන ස්වභාවයේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපි ධර්ම තුල යථාර්ථය සොයද්දී පෙනෙන ස්වභාවයේ නොවේ පෙනෙන ස්වභාවයේ ඉක්මවා පවතින ස්වභාවයට මනස තැබීමෙනුයි අපට මුලාව දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් වැලි ගොඩක් අපට වැලි ගොඩක් පේනවා. වැලි ගොඩට වටිනාකමක් තියෙනවා. ඒක හරි අමාරුයි හොයාගන්න, හරි දුෂ්කරයි. ඒකේ වටිනාකම මෙච්චරයි කියලා අපි කතා කරමු. වැලිගොඩ වෙනින් අඩදබර වුණත් කරගන්න පුළුවන්, ගහමරා ගන්නත් පුළුවන්. හැබැයි අපි අඩදබර කරන වටිනාකමක් දකින වැලිගොඩ කියන්නේ මොකද්ද? එතන වැලිගොඩ කියලා අපි දකින්නේ කුමක්ද? සොයල බැලුව එතන පවතින දේ නම් වැලි කැට. මේ වැලි කැටේ අනිත් වැලි කැටේ ගැන දැනුමක් නැහැ, සම්බන්ධයක් නැහැ. ඒ වෙලි කැටේ අනිත් වෙලි කැටේ ගැන සම්බන්ධයක් නැහැ, දැනුමක් නැහැ. එකිනෙකට නොදන්න, නොහඳුනන හැඟීම් සංඥා නැති වෙලි කැට රාශියක් එතන තියෙන්නේ. වෙලි කැට රාශියක් ඇති තැන අපට වෙලි ගොඩක් පේනවා. දැන් ඔන්න ඔය ටික තමයි සම්මතය හා පරමාර්ථය කියන වචන දෙකෙන් ඔබ ධර්මයේ තුල අහලා ඇත්තේ. පරමාර්ථය කියන එක මහ මෙරක් වගේ ප්‍රකටයි, හොඳට පේනවා. හැබැයි හොයලා බැලුවොත් නැති වෙලා යනවා. පරමාර්ථය පේන්නේ නැහැ, හොයනකොට හමු වෙනවා. දැන් වැලි ගොඩ හොඳට ප්‍රකටයි, පේනවා. දැන් අපි හෙව්වොත් වැලි ගොඩ කියන්නේ මොකද්ද කියලා? වැලි කැටෙන් කැටේ අයින් කරනවා. මේ වැලි කැටේද වැලි ගොඩ නෑ, ඒක පැත්තකට දැම්මා. තව වැලි කැටයක් ගන්න, මේකද වැලි ගොඩ නෑ, ඒක පැත්තකට දැම්මා. මේ විදියට අවසන් වෙනකන් වැලි කැටෙන් කැටේ අරන් දැම්මොත් අපිට ගොඩක් හම්බ වෙයිද? එහෙනම් ගොඩක් පේන්න තිබුණා, හොයනකොට හමුුනේ නැහැ. ගොඩක් තියෙන තැන හොයනකොට හමුුනේ මොනවද? වැලි කැට. අපි වැලි කැට කියන එක පරමාර්ථයේ හැටියට දැක්කොත් වැලි ගොඩ කියන්නේ සම්මතය. සම්මතය කියන්නේ බොරුව. සම්මතය කියන්නේ බොරුව මුලාව. අපි රැවටිලා තියෙන්නේ, අපට වටිනාකමින් හසු වෙලා තියෙන්නේ මේ සම්මතය. පරමාර්ථය හොයලා බැලුවාම වටිනාකමින් යමක් අපට හමු වෙන්නේ නැහැ, හසු වෙන්නේ නැහැ. වැලි ගොඩක ස්වභාවය හොඳින් හිතට අරගෙන වැඩි කාලයක් ඒ ගැන හිතන්න මෙනෙහි කරන්න. වැලි කැට තියෙන එකිනෙකට දන්නේ නැති, එකිනෙකට සම්බන්ධයක් නැති එබඳු කැට සමූහයක් ඇති තැනක අපිට වැලි ගොඩක්. වැලි ගොඩට තමයි අපි වටිනාකමක් කියන්නේ. වැලි ගොඩ වෙනුවෙන් තමයි යඩදබර කරගන්නේ. වැලි ගොඩ වෙනුවෙන් තමයි ගහවරා ගන්න. වැලි ගොඩ තමයි හොරකම් කරන්නේ. නොඑක් දේවල් කරන්නේ වැලි ගොඩ. වැලි ගොඩ කියන්නේ මොකද්ද කියලා බැලුවොත් හිව්ව වැලි ගොඩක් හම් වෙන්නේ අපිට වැලි ඇට රාශියක් හම් වෙනවා. අන්න ඒ වගේ මම මගේ කියලා දකින මේ බඹයක් පමණ මේ සිරුව විදසුන් ඇසින් හෝ විද්‍යා ඇසින් විමසා බැලුවත් අපට හම් වෙන යථාර්ථයක් තියෙනවා. දැන් අපේ පියවිය හැට හසු වෙන ස්වභාවයයි ඊළඟට අපි එක්ස්රේ ගන්නවානේ. එක්ස්රේ කැමරාවට හසු වෙන්නේ කොහොමද? මේ කයේ මස් ලේ නහර ටික අහුවෙන්නේ නේ. ඒකට තද බල අස්ති ටික ඇටකටු ටික හොඳට අහුවෙනවා ඒකට. දැන් අපේ පියවි ඇසට වඩා ඒ ඇස වෙනස් විනිවිදලා අපි ඇතුළට තියෙන යථාර්ථයක් දැක්කේ. දැන් අපි ස්කෑන් යන්ත්‍රයකට යනකොට ඒ ඇටකටුත් නෑ ඒකේ. ඒක දූවිලි වලාවක් මෙන් කිසියම් ස්වභාවයක් ස්කෑන් රූපයක දර්ශනයක අපට දකින්න තියෙනවා. අපේ ඇස අපේ නුවණ මෙන්න මේ වගේ බලන්න. TV ඇසට වඩා දියුණු කළ ඇසකින් බැලුවොත් නුවණ ඇස දියුණු කරලා බැලුවොත් මේ අට්ටි සංඥාව හිටකට ගොඩක් මේ ඇතුළත ස්වභාවයක් දකිනවා. ඊටත් වඩා විදසුන් නුවණ වඩලා බැලුවොත් මේ පුද්ගල භාවයෙන් හසු වෙන පෙනෙන දේ රූප කලාප රාශිය වැලි කැට කැට තියෙන ස්වභාවය හඳුනාගත්තා වගේ අර වින් වින්ව පවතින පරමාණුක ස්වභාවය පරමාණු රාශිය වෙන වෙනම මේ පරමාණු අර පරමාණුවට අයිතියක් නැහැ, සම්බන්ධයක් නැහැ. ඒ පරමාණු අනෙක් පරමාණුවට සම්බන්ධයක් නැහැ. වෙන් වෙන්ව තියෙන එකිනෙකට සම්බන්ධ නැති පරමාණු රාශිය අපි එකතු කරලා තියෙනවා. අවිද්‍යාව එහෙම නැත්නම් මෝඩකම කියන තැනින් මේ ටික එකතු කරලා කෙනෙක් පුද්ගලයෙක් හැටියට අරගත්ත බවක් තියෙනවා. අන්න ඒ සම්මතය හා පරමාර්ථය කියන කරුණු දෙක වෙන්ව හඳුනා ගන්නා තා අපට රූපය මම මගේ රූපේ සත්‍යය පුද්ගලයා කියන මේ රූපයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අපි රූපේ තියෙන යථාර්ථය හඳුනාගත්තොත් අපට මේ රූපයට ඇලුම් කරන්න වෙන්නේ නැහැ. රූපේට තණ්හාව උපද්දවන්නවත් බෑ. රූපේ පිළිබඳව මම මගේ මගේ ආත්ම වශයෙන් දෙලිකොට තණ්හාවෙන් අරගෙන තියෙන්නේ අර පවතින යථාර්ථයේ පරමාර්ථ ස්වභාවය නොදන්නාකම මත ගොඩනැගුණු පෙනෙන ස්වභාවයකට රැවටිලාමයි මුලා වෙලාමයි. ඒ රැවටීමේ මුලාවේ ප්‍රතිඵලය තමයි අපට ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්න හමු වෙලා තියෙන්නේ. මොකද එවන් දෙයට උරුම එවන් රෝගයට කැදල්ලක් වෙච්ච තැනක් තමයි අපිට බොහොම සොඳුරු ප්‍රිය මధుර තැනක් හැටියට දැකලා තියෙන්නේ, කෙනිලා තියෙන්නේ. ඒ විදිහින් රූපය පිළිබඳව සොයන්න ඕන, විමසන්න ඕන. ඒ විතරක් නෙවෙයි අනිත් අනිත් ස්කන්ධ පිළිබඳව වෙන් වෙන්ව හඳුනාගත්තොත් අර වැලි කැට කැට තිබුණු තැනක වැලි ගොඩක් හමු වෙනවා වගේ වේදනා කියන චෛතසික රාශියක් එකතු කරලා සඤ්ඤා කියන චෛතසික රාශියක් එකතු කරලා සංස්කාර කියන චෛතසික රාශියක් එකතු කරලා විඥාන සිත් රාශියක් එකතු කරලා තමයි අපි කෙනෙක් පුද්ගලයේ දෙයක් නිර්මාණය කරගෙන තියෙනවා. අන්න ඒ මුලාව දුරවන තාක්කල් අපට සිද්ධ වෙනවා අපි බැඳුණු තැන, අපි රැඳුණු තැන, අපි ඇලුණු තැන සෑම. අපි ඒකට නිදර්ශන කීපයක් ගත්ත පළඟැටියා හා මැණිකල පිළිබඳව. ඒ වගේ දැන් අපි කවුරුවත් කිව්වට නෙමෙයි, කාගෙන්වත් අහගත්ත පමණට නෙමෙයි, ඇත්තද මේක? එහෙම රූපයකටද මම බැඳිලා තියෙන්නේ? අදුතරමින් ඉස්සෙල්ලා මේ රූප රූපස්කන්ධය පිළිබඳව යමක් හොයලා බලන්න ඕන. පවතින ස්වභාවය හා පිරෙන ස්වභාවය අපි කොහොමද රැවටුනේ කියලා. ඒ සඳහා අපි තවත් පුංචි උදාහරණයක් අරගෙන පරේෂණයේ සොයා බැලීම, චින්තාමය සිටීම දිගට පවත්වන්න උපායක්, උපක්‍රමයක්, ක්‍රමයක් කියලා දෙන්නම්. අපි දන්නවා මැටි පොළවේ තියෙන පස් අපිට කිසි වටිනාකමක් නැහැ. ඒ මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා, අපේ වත්තේ තියෙන හැමතැනම තියෙනවා. පස් හැටියට, මැටි හැටියට ගත්තාම කිසි වටිනාකමක් නැහැ. මම මැටි ගුලියක් ගුලි කරලා මේකට ලන්සුවක් කියන්න කියලා කිව්වොත්, මේකට මිලක් නියම කරන්න කිව්වොත්, කවුරුවත් තුට්ටුවක් දීලාවත් මේක ගන්න කැමති නැහැ. නිකන් මේක ගෙනියන්න කිව්වොත් නම් ඒ මොකටද මැටි ගුලියක් ගෙනියලා වැඩක් නැහැ අපිට කියලා අරගන්නේ නේ. ඒ තරම් එපා, ප්‍රතික්ෂේපය එළිගුල් වෙනවා. දැන් මැටි ගුලිය වටිනාකමක් නැහැ, ඉල්ලුවක් නැහැ. හොලයි දැන් ඔය මැටි ගුලියේ ඉල්ලුමක් නැති වුණාට ඔන්න ඔය මැටි ගුලියේ ආකෘතිය වෙනස් කරනවා, ආකෘතිය වෙනස් කරනවා. ඔන්න ඔය මැටි ගුලියම පුංචි වෙනසකට ලක් කළා. දැන් මැටි ගුලියක් පේන්නේ නැහැ. හැබැයි මේ මැටිමයි තියෙන්නේ. දැන් පේනවා අලුත් යමක්. ඒකට නමකුත් තියෙනවා, වළඳ කියලා. වළඳක් කියලා නමකුත් එක්ක දැන් අලුත් ස්වභාවයකින් පේනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මැටි වලට වටිනාකමක් තිබුණේ, දැන් වලඳට නම් වටිනාකමක් තියෙනවා. ඒකට නමකුත් තියෙනවා, ඒකට වටිනාකමකුත් තියෙනවා. දැන් මැටි කියන නමත් අයින් වුණා, මැටි කියන නම වෙනුවට වලඳ කියන නම වැටුණා. අතන තිබුණි ගුලිය දැන් ඊට වඩා වෙනස්. දැන් මැටි ගුලියට වටිනාකමක් තිබුණේ නැහැ, තිබුණේ නැහැ. ඒ මැටි ගුලියම ආකෘතිය හැඩය වෙනස් කළාම නමත් වෙනස් වුණා, වටිනාකමකුත් වෙනවා. දැන් ওই මැටි ගුලියම ආපහු අපි වෙනස් කරලා තවත් ආකෘතියකට හැඩ කරුවා. ඊටත් වඩා වටිනවා දැන් කල වෙදිය. නමත් වෙන වටිනාකමක්. දැන් මිලදී ගන්න හිතෙනවා. ඔය මැටි ගුලියම අපව වෙනස් කරලා අපි හදනව තවත් ආකෘතියක්. දැන් සිංහේ මුවේ ගෝණේ මොන දැන් ඊටත් වඩා වටිනාකමක් තියෙනවා. නමක් වෙනස්, හැඩයක් වෙනස්. හැබැයි මැටිමයි තියෙන්නේ. ආපහු ඔය මැටි ගුලිය ගුලි කරලා වෙනස් කරලා හදනවා අපි ප්‍රතිමාවක්. තියෙන්නේ මැටිමයි. දැන් ගෞරවය විය එක්කම වටිනාකමක් තියෙනවා. දැන් බලන්න මුලින් මැටි වලට කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. දැන් නම හා වටිනාකම කියන දෙක ගොඩනැගුණේ කොහොමද? හැඩය වෙනස් වුණාට, නම වෙනස් වුණාට මේ හැම තැනකම තිබුණු යථාර්ථය එකක්නේ, මැටිමනේ. වලඳ කියපු තැනක්, මුට්ටිය කියපු තැනක්, හට්ටිය කියපු තැනක්, නෑ මිලිය කියපු තැනක්, කලගෙඩිය කියපු තැනත්, සිංහයාටා කියපු තැනත්, ස්ත්‍රිය පිරිමියා කියපු තැනත්, ප්‍රතිමාව කියපු තැනත්, හැම තැනකම තිබුණු යථාර්ථය නම් මැටිමයි. කිසි වෙනසක් නැහැ, මැටි. වෙනසක් වුණා නම් වෙනස්ුනේ පෙනෙන ස්වභාවය. ආකෘතිය පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ පෙනෙන ස්වභාවයට අනුව වෙනස් වෙන්න වෙන ස්වභාවය, පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න වෙන්න නම වෙනස් වෙලා තියෙනවා. ඇතිලිය, නෑමිලිය, මුට්ටිය, නට්ටිය, කලපෙඩිය, නුවා, ගෝණ, ඇතා, ස්ත්‍රිය, ප්‍රතිමාව කියලා නම් වෙනස් වෙලා තියෙනවා. නමට අනුවම ආකෘතිය, පෙනෙන ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. හැබැයි වෙනස් නොවුණු දෙයක් තියෙනවා, මැටි. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මැටි පෙනෙද්දී හොඳට මැටි 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 හැටියට පෙනෙද්දී කිසි ඉල්ලුමක් වටිනාකමක් නැහැ. මේ ආකෘතිය වෙනස් වෙනකොට හැඩයෙන් එනෙන ස්වභාවයක් එක්ක වැහුනේ මොනවද, සැඟවුනේ මොනවද? මෙටි. යථාර්ථේ නොවටිනාදී සැඟවිලා වටිනා ස්වභාවයක්කින් පෙනුනා. මේ වටිනාකමකින් පෙනුණු තැනක්, නොවටිනා ස්වභාවයෙන් පෙනුණු තැනක් තිබුණු යථාර්ථේ නම් මෙටිමක්. නොවටිනාදී හැබැයි දැන් අන්න අපට පේනවා පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න 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 වටිනාකමකුත් එක්ක එදිහා බලන්න අපි පුරුදු වෙලා තියෙනවා. දැන් මැටි ගුලිය පොළවේ ගැහුවට කිසි අමාරුවක් නෑ. බලද බින්දු හඳයි වැළපෙයි, ධාබන ගැනීම රා ගන්න පුළුවන් තමයි. දුක්ඛ ශෝකය වේදනාව කම්පනේ ඇලින් ගැටින් ඇදී. දැන් මැටි ගුලියත් එක්ක ඒවා තිබුණේ. වලද මුට්ටිය ඇතිලියේ නෑ මිලියත් එක්ක. ඒවත් ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න නිදර්ශනය කරගන්න රූපයේ පිළිබඳව හොයන්න ඔය ක්‍රමය. අර පරමාණුක ස්වභාවයේ හැටියට ගත්තාම විශ්ව සාධාරණයි. ඒක කිසි වටිනාකමක් නැහැ. මෙහෙත් තියෙන පරමාණු, අරහෙත් තියෙන පරමාණු, අතනත් තියෙන පරමාණු, හැමතැනම පරමාණු. ඒක ඇඩුවක් නැහැ, නිලයක් නෙවෙයි. පරමාණුක භවයෙන් බලනකොට කිසි වටිනාකමක් නැහැ. වැලි කැටයක් හැටියට දකින්නකොට කිසි හරයක් නෑ, වටිනාකමක් නෑ. හැබැයි දැන් ඒ මූල ස්වභාවයෙන් දකිනකොට වටිනාකමක් නෑ, සාධාරණයි, සාධාරණයි. දැන් ඒකම රාශි වෙලා එක ආකෘතියකින් යම් යම් ආකාරයකට ඒ පරමාණු රාශි වෙනකොට පරමාණුයි තියෙන්නේ. රාශි වෙනකොට දැන් අලුත් හැඩයක් පේනවා අපිට. අර මැටි ටික වෙනත් ආකාරයකට රාශි වෙනකොට අලුත් හැඩයක් පෙනුනා වගේ මේ පරමාණු, එහෙම නැත්නම් රූප කලාප ටික රාශි වෙනකොට පෙර නොතිබුණු අලුත් හැඩයක් පේනවා. තව තවත් ක්‍රමවලට ඒක රාශි වෙනකොට තව තවත් ආකෘති වෙනස් වෙලා හැඩ තව පේනවා. දැන් ඔන්න අර මැටි හා එහි ආකෘතිය වෙනස් වෙන්න වෙන්න අපේ වටිනාකම, අපේ බැඳීම, තණ්හාව, ගැටීම, ඇලීම් ගැටීම් ඇති වුනේ යම්සේද? දැන් බලන්න මැටි මැටි හැටියට තියෙනකොට එක කිසි වටිනාකමකින් පේන්නේ නැහැ. වටිනාකමකින් නොදකින නිසා මම මගේ කියලා තණ්හාවකුත් නැහැ මිලදී ගන්න. තණ්හාවක් නැති නිසා ඒක කැඩිලා ගියත් බිඳිලා ගියත් පොළොවේ ගෙනවත් ගඟට මුහුදට දැම්මා මට කිසි දුකකුත් නැහැ. නැති මේ දිහට ඉඳලාගෙනුට කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටීමක් නැහැ, ලීමක් නැහැ. හැබැයි මැටි කියන යථාර්ථයේ වැහිලා වලල මුට්ටිය කියන තැනින් දකිනකොට මැටිමයි තියෙන්නේ. ආකෘතියයි නමයි වෙනස්. පවතින යථාර්ථය එකයි. දැන් වටිනාකමක් තියෙනවා. දැන් මගේ. දැන් නිමුණොත් දුක උපදිනවා. අනුන් බින්දු ගැටෙන්න වෙනවා. දැන් ශෝක පරිදේව දුක් දුන්නස්සට වෙනවා. දැන් බලන්න මේ මැටි. මැටි හැටියට දකිනකොට කිසි දුකක් වේදනාවක් කම්පනයක් ඇලීමක් ගැටීමක් නැහැ. වලදක් ඇතිලියක් නැහැ දිලියක් හැටියට දකිනකොට දුක වේදනාව බිය කම්පණය ඇලීම් ගැටීම් හටගන්නවා. ඔන්න ඔය ස්වභාවයෙන් තමයි අපි රූපය දැකලා තියෙන්නේ. මූල ස්වභාවය වහගෙන පෙනෙන ස්වභාවයටයි අපි නම් පනවලා තියෙන්නේ. එකට ඇලුම් කරලා තියෙනවා. මගේ කෙස්, මගේ ලුම්, මගේ නිය, මගේ දත්, මගේ හම, මගේ කන, මගේ ඇ, මගේ නාසය, මගේ දිව, මගේ දත්, මගේ කට, මගේ ඇඟ, මගේ ආ, මගේ පා. ඔක්කොම මගේ වෙලා. මගේ මගේ කියලා අරගත්ත අපි බැලුවොත් දැන් කෙස් කියන තැන අපි භාවනාවේදී බෙදා බලනවා මොනවද මේ කෙස් කියන තැන තියෙන්නේ. අනර විද්‍යාත්මක ගවේෂණය කරනවා. බෙදනවා මේ කෑලි 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 වලට කඩන 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 වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා බලනවා. බලාගෙන බලාගෙන ගියොත් අපි අපි හිතමු විද්‍යාත්මක විද්‍යාගාරයක් තුල හමුවෙන පරමාණු ලොම් කියන තැන ඒ ගවේෂණයම තුළ හමුවෙන පරමාණු නිය කියන තැන හොයාගෙන ගියොත් හමුවෙන පරමාණු දත් කියන තැන හොයාගෙන ගියොත් හමුවෙන පරමාණු හම කියන තැන බෙදාගෙන ගියොත් හමුවෙන පරමාණු මස් නහර ලේ ඇටකටු ඇට මිදුළු වකුගඩු වක්මා දළමු කෙනහන් මේ ඔක්කොම බෙදාගෙන බෙදාගෙන ගියොත් අන්තිමට හමුවෙන පරමාණු. එතකොට හැම තැනකම තියෙන එකම දේ පරමාණු. හැබැයි දැන් අපි එක පරමාණු කොටසකට කියනවා ඇහැ. එක පරමාණු කොටසකට කේස්. එක පරමාණු කොටසක් නහය. එක පරමාණු කොටසක් ලොම්. එක පරමාණු කොටසක් නිය. එක පරමාණු කොටසක් දත්. එක පරමාණු කොටසක් හම. දැන් හැම තැනකම තියෙන්නේ එක. හැබැයි නම් ගොඩක් තියෙනවා. නම වැටුනේ මොකටද? හැඩයට. අලුතින් නිර්මාණය වෙච්ච එක එක හැඩතලවලට එක එක නම් පනවලා තියෙනවා. නාතනානත්වේ නිසා සංඥානානත්වේ, සංඥානානත්වේ නිසා සංකප්පනා. සංකප්ප නානත්වය නිසා චන්ද නානත්වය, චන්ද නානත්වය නිසා පරිධානේ නානත්වය, පරිධානේ නානත්වය නිසා පරිවේශනේ නානත්වය. දැන් ධාතුව පරමාණු. පරමාණු එක එක හැඩ රාශි වෙනකොට, පරමාණු එක හැඩයකට රාශි වෙනකොට ඔන්න කණ කියනවා, කෙස් කියනවා. එතන කෙස් කියන එක පරමාණු හැඩයකට. ඒ පරමාණුවම තව විදියකට හැඩ ගහනකොට කියනවා ලොම් කියලා. ඒ පරමාණුවම තව විදියකට රාශි වෙනකොට නිය කියලා. ඒ පරමාණුවම තව විදියකට රාශි වෙනකොට අපි හඳුනගන්නවා දත් කියලා. දැන් මොන්න මොන මොන හැඩයෙන් තිබුණත් ඒක හැමතැනකම තියෙන්නේ ධාතු පරමාණු. එබැයි ධාතුවේ එහෙම නැත්නම් පරමාණුවේ නානත්වයක් වෙනසක් තියෙනවා. රාශි වීම හැඩ එකතු වීමේ වෙනසක් තියෙනවා. කෙස් තියෙන තැන එකතු වෙලා තියෙන ස්වභාවයට වඩා වෙනස් ලෝ නිය දත්ත. හැබැයි එකම ධාතුව ඒක වෙනස්කම් තියෙනවා. දීකටි බව, වට කුරු බව, හුලස් බව මොනවාරි වෙනස්කම් තියෙන පුළුවන්. දැන් ධාතුව නිසා සංඥා විනාම. එතකොට ධාතුව හැඩය ආකෘතිය වෙනස් වෙන්න වෙන්න ඒ ධාතු විනාමයට අනුව අපට පෙනෙන සංඥාවේ පෙනෙන ස්වභාවයේ වෙනස්කම් තියෙනවා. පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න 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 නම වෙනස් වෙනවා. සංඥාව නිසා සංකප්පය, කල්පනා කරන ක්‍රමය වෙනස් වෙනවා. මේක බලලා මුට්ටිය කියනවා, මේක බලලා මේ ඇතිලියෙන කියලා කල්පනා කරනවා, මේක දිහා බලලා මේ කලවිදියක් නේ. දැන් පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න වෙන්න මොන සංකප්පය, කල්පනා කිරීම, සම්මතය වෙනස් වෙනවා, නම වෙනස් වෙනවා. දැන් වෙනස් වෙන්න වෙන්න ඊළඟට කැමැත්ත වෙනස් වෙනවා. ඇතිලියට වඩා නැඹිලිය හොඳයි. නැඹිලියට වඩා මුට්ටිය හොඳයි. මුට්ටියට වඩා කලගෙඩියක් ඇත්තන් හොඳයි. අන්න කැමැත්ත. දැන් අපි ගිය බලන් මුට්ටි ගොඩාක් තියලා කැමැති එකක් තෝරගෙන යන්න කියලා කැමති වෙන එකක් ගන්න කියලා කිව්වොත් අපි වඩා මේ ඔක්කොම බලලා 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 වැඩි වටිනාකමක් තියෙන වැඩි උමනාවක් තියෙන තුරද කැමැත්ත. ඡන්දේ නිසායි පරිධානය දෙවිල්ලක් ඇති වෙනවා. මටත් මේ වගේ එක, මටත් මේ වගේ ඇත්ත. දෙවින නිසායි හොයන්නේ, හොයන නිසායි ලැබෙන්නේ. ලැබුණු දේ රැකගන්න දීලා තමයි ඇලීම් ගැටීම් අන් අමෝරා ගැනීම දක්වා දිවෙන්නේ. මේ සසරට බැඳලා තියෙන්නේ මෙහෙමයි. ඉතින් මෙන්න මේ රූපේ පිළිබඳව අපි පෙනෙන ස්වභාවය තුල රැඳෙන්නේ නැතුව පෙනෙන ස්වභාවය තුල මුලා වෙන්නේ නැතුව මෙහෙම පෙනෙන්නේ මෙහෙම ඇති තැනකනේ කියලා එහාට නුවණ මෙහෙවන්න හැකියාවක් අපට ඇතු. අන්න අපට පුළුවන් මේ රූපය මම වගේ මගේ ආත්ම වශයෙන් නොගෙන අතාරින්න. පෙනෙන ස්වභාවයෙන් මේ රූපය දකින තාක්කල් මම මගේ මගේ ආත්මය වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අල්ලන ඇල්ලීම නතර කරන්න බෑ. ඒක නතර කරන්න නම් ඒ නිසා උපදින දුක් වලින් නිදහස් වෙන්න නම් ඒකාන්තයෙන් අපිට බලන්න වෙනවා පෙනෙන ස්වභාවය තුල ඇත්ති කුමක්ද කියලා. වලඳ හැටියට මුට්ටියේ හැටියට ඇතිලියේ හැටියට තිබුණා මේ හැම තැනකම තියෙන්නේ මෙතනේ කියලා මූලයට පරමාර්ථයට යන්න පුළුවන් වුණොත් ඒ පරමාර්ථයෙන් දකින කෙනාට වටිනාකමක් තියෙන්නේ නැහැ. එයා ඒක දැලුම් කරන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එනිසා ඔන්න අපිට තියෙන පරිශ්‍රණය සොයා යාම කරන්න පෙනෙන ස්වභාවය හා පවතින කියන ස්වභාවය ඒක හරියටම හොයා ගන්නකොට අපට ඕන කරනවා ඉතුරු ස්කන්ධ ටික පිළිබඳව එකතුවක්. ඒ ධාතුනානත්තේ නිසා සංඥා විනානත්තේ කී ඇති වෙන. සංඥා කියලා කියන්නේ භෞතික වූක් නෙමෙයි. සංඥා විනානත්තේ නිසා සංකප්පනානත්තේ සංස්කාරයන් විනානත්. ඒව නාම ධර්ම. සංඛාරය නිසා සංකප්පනානත්තේ නිසා ඡන්දනා ඡන්දේ කියලා කියන්නේ හිතේ උපදින ධර්මයක්. ඡන්දනානත්තේ නිසා පරිධානය දැවීම, පරිධානය නිසා පරිේෂණය. ඒව මනස හා බැඳෙන ධර්මතාවය. ඒව ගැන හොයාගන්න අර සතර නාම ස්කන්ධ පිළිබඳව අපි හොයන්න ඕන, ඉගෙන ගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඉතින් කොහොම හරි අපි ඉස්සෙල්ලාම අපි වැඩිපුර බැඳිලා ඉන්නේ මුලාවටපත් වෙලා තියෙන්නේ රූපයට බැඳි. රූපේ පිළිබඳව නැවත නැවත කොහොමද අපි රූපයට බැඳිලා තියෙන්නේ කියලා හොයනවා. හොයනකොට අපි ඇත්තටම රූපයට බැඳිලා තියෙන්නේ සිතේ හා බැඳුණු මුලාවත් එක්ක. ඒත් අපිට ඒ මුලාව ලිහන්න බෑ රූපය පිළිබඳව කිසියම් සොයා බැලීමක් නොකොට. රූපය පිළිබඳව භෞතික රූපය පිළිබඳව කිසියම් සොයා බැලීමක් කළොත් අපට රූපයේ යථාර්ථය යම් දුරකට පේනවා. රූපය කියන්නේ මේ බඳු ස්වභාවයක් නේද? පරමාණු ස්වභාවයෙන් රූප කලාප ස්වභාවයෙන් තේරුම් ගන්නට ගන්න. ඉතින් ඒ ටික ගැන හිතන්න විමසන්න අපි ඉදිරි සතියේ තව ටිකක් ඒ ගැන ඔයාලා කතා කරලා බලමු. අපි වැඳලා තියෙන්නේ මොන වගේ මුලාවක් මතද? මේ පළඟටිය බැඳුනා වගේ අපිත් බැඳලා තියෙන්නේ මොන වගේ නොවටිනා තැනකටද කියලා හඳුනාගත්තාම අපිට පුළුවන්කම තිබේවි මේ තියෙන දැඩි බැඳීම් තුනී කරගෙන ටිකෙන් ටිකේ බැඳීම් අත්හැරලා උපාදානයන්ගෙන් නිදහස් වෙලා අනුපාදාන කියන තැනකට යන්න. ඉතින් ඒ සඳහා යන්න මේ හැම දෙනාටම ඒ විමර්ශන ඥානය, විමර්ශන බුද්ධිය අවදි වෙලා මේ ගැන සොයන්න, විමසන්න හැම දෙනාටම ශක්ති, භාග්‍ය, වාසනාව, නෙනුවන වමනා වීර්ය පහළ වේවා කියලා ප්‍රාර්ථනා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරෝදයන්තු සිවං පදං. අද දවසේ රංජිත් ජයවර්ධන මහත්මයා, සුසිලා ජයවර්ධන මිතුණිය ඒ දෙපළ මූලික නායකත්වයේ ධර්මයෙන් මේ ධර්ම දානය මේ පිරිසට දුරුසීමාන අදුරුසීමාන ලෝකයට මේ දහම් හඬ අසන්නට ශ්‍රවණය කරන්නට සැලැස්සුවා. ඒ උතුම් ධර්ම දානමය දින කලම කොට මත බුදු වෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පින් සාක්ති මහින් සාක්ති සාසන නාමක උපකාරක දෙවියන්ට මේ පින් ඇති වේවා, දිවි සිරු වැඩි දියුණු වේවා, රතන බෝධි වෙනින් වෙන සංසෙත්වායි සාදු කියලා දෙවියන්
සාක්ෂාත්කාර.
හේගේ රංජිත් ජයවර්ධන මහත්මා නමින්, සුසිලා ජයවර්ධන මහත්මිය නමින් මිය පරලෝකයේ යම් තාක් කුල පරම්පරාගත සීකරගත හැකි සීකරගත යුතු යම් ඥාතීතයි සීන් වේනම් ඒමට සිහි නොවන මේ ජීවිතයේ සංසාර ගමනේ ඥාතිත්වයේ සිටිනට ඔබ අප හැම දෙනා නමින් නැසී මිය පරලෝකය මෞතිය ගුරුවර සහෝදර ඥාති මිත්‍ර දුර්ගල් ශාමි පුත්‍ර ඉරින්නේ ආදී සියලු ඥාතිවරුන්ට විහාර ගණයේ අපවත් පිළිවදාල ආචාර්ය ප්‍රාචාර්ය සිල් සාමීන සේලාට මේ තුන් භූමිය ගොඩනගන්නට සාහසීමේ ගිය සියලු දායක කාර්කාදීන්ට මේ පින් 100ක්පත් වේවා. අපේ ඥාතිවරු මේ පින් ගැන සතුටුපත් වේවා, සුවපත් වේවා. දුක් පිරිසසර ගමනින් මා කුට සාන්ති නිවනින් සැනසෙත්වායි සාදු කියලා. රංජිත් ජයවර්ධන මහත්මයා, සුසිලා ජයවර්ධන මහත්මිය ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාට හැදුවෙදු ගුරුතුමා බුදුදර පවුල්වල හැමට මේ පින්වත් හැම දෙනාටත් අපි හැදුවෙදු ගුරුතුමා බුදුදර පවුල්වල හැමට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය සම්පත්තියේ කුසල සම්පත්තියේ හේතු කොටගෙන පුනරුවන් ඥාන භාවය ආශිර්වාදී කරන කොටගෙන මත බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලාට දිව්‍ය රාජ මණ්ඩලයේ ආශිර්වාදී දෘෂ්මාන අදෘෂ්මාන දුර්භාග්‍ය දුර්වේ නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැපසේවා අපල උපද්‍රව කරදර භාදුක කාචිත්ත පීඩාවන් මගේ හැරේවා සියලු යහපත් සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාව සමුද වේවා සසරේ සරණාතුරු නිතර දුක් වතුරු සේතර පෙතර පවත්නා සිව් අපායාදී දුකට බයකට සාපිපාසාදී දුකට නොපෙමිණෙත්වා දුර්ජන සුරින් මිදී සත්පුරු සැසුරෙන් තව තවත් දහම් මඟට කුසල් මඟට යොමුන සත්‍ය ධර්මයෙන් අවබෝධයෙන් උතුම් නිවන් සුව හැම දිනාටම ලැබේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පතානෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තියාලුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු ධර්මස්රවණ සංසිතරේ හැමතෙනම් සුවසනසිය සරා